සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ සහ වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සත්‍තිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද?
පුළුවන් උදේ. අවසරයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා ලිඛිත, ඉදිරිපත් කරන්න.
හොඳයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පළවෙනි ප්‍රශ්නේ මේ අතින් ලියාපු එක print out එකක් තියෙන ස්වාමීන් වහන්සේ. පරයන්කේ භාවනාව එක, කමඨහන ආනාපාන සතිය, කාලය විනාඩි 45යි 7:15 සිට 8 දක්වා. බුදුන් වැඳ පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන වාඩි වී සිටිනවායයි දැනුවත් වීමි. එලෙස සිටින විට දකුණු නාසයේ ආශ්‍රයෙන් ඇතුළු වන හුස්ම සහ පිටවන හුස්ම අරමුණු විය. ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටින විට වර එක ශබ්ද ඇසේ. කය අරමුණු වී ඒ සියල්ල දැක දැක හුස්ම දෙසටම අවධානය යොදවන ලදී. වර එක ආශ්වාසය සමග මුළු කයම ඉහළටද, ප්‍රශ්වාසය සමග මුළු කයම පහළටද චලනයක් අත්දැක්කෙමි. කෙලින් හුස්ම දෙස බලා සිටින විට කයට සුඛ ස්වභාවයක් දැනුනි. එය දැක ආශ්වාස ප්‍රශ්වාසයටම සිත යෙදි විය. දැස් ඉදිරිපිට අවකාශය ලා සුදු පැහැයක් ගත්තද, එයද ඇති වී නැති වී යන ස්වභාවයක් දැකගත්තෙමි. යලිත් ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණේම සිත පැවැත්වීම. එහිදී එන එක ආශ්වාසයක් තුළ කුඩා ආශ්වාසද, ප්‍රශ්වාසයක් තුළ කුඩා ප්‍රශ්වාස කීපයක්ද දැක ගන්නා ලදී. වරහන් ඇතුළේ ආශ්වාසයේදී තට්ටු කීපයක් ඉහළට නගින ලෙසත්, ප්‍රශ්වාසයේදී තට්ටු කීපයක් පහළට බසින ලෙසත් හුස්මක් තනි දෙයක් නොවන බව තේරුම් ගියේ. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ වරක ඉතා දීර්ඝ වුවද, වරක ඉතා කෙටිවටද අත්දැක්කෙමි. හුස්ම ඉතා කෙටිවන විට කය අරමුණු විය. කයේ පොළවට තද වී ඇති කොටසේ තද ගතියද, පාදයේ අධික සීතලක්ද අත්විඳෙමි. කයේ වම් අර්ධය දැනුණු අතර දකුණු අර්ධය පිළිබඳ දැනුමක් නොවිය. සියල්ල දැක දැක හුස්මට අරමුණු කළෙමි. කය පුරා පැවති සැප ස්වභාවයේද එලෙසම විය. හුස්ම කෙටිවන්නට කය පොළවට තද වූ ස්ථානයකින්, වරහන් ඇතුළේ උකුල් ඇටේ පොළවට තද වූ ස්ථානයේ වරහන් වහලා වේදනාව දැනෙන්නට විය. මුල සිටම පැවති සැප ස්වභාවයේ පරයාගෙන දැනුණු වේදනාව ප්‍රකට වන්නට විය. ටික ටික වේදනා ලක්ෂය සූම් කර බලන්නාසේ දිස් විය. එවිට වේදනාව වැඩි විය. වැඩිවන වේදනාව දෙස බලා සිටියෙමි. එය ක්‍රමයෙන් වැඩි වීගෙන ආවේය. වේදනාව වැඩිකමට දැස් විවෘත විය. භාවනාව අවසන් කර සියලුම කරණ මිතුරන්ට පින්දී භාවනාවෙන් නැගිට ගියෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. සාදු සාදු.
අපි මේකට වේදනානුපස්සනාව කියනවා. වේදනාව මූල කර්මස්ථානට සාපේක්ෂව පේන හැටි, ඊට පස්සේ බලානින්ද ඇතිත් වේදනාව වැඩි වෙන හැටි, ඊට පස්සේ ඒක අපි මෙතෙක්කල් කරලා නැහැ. අපි මෙතෙක්කල් තිබිලා තියෙන්නේ මේ වේදනාවට වෛර කරලා වේදනාව එක නපුරක් කියලා හිතාන වේදනාව දුරුවන් කරන්න හදපු එක. එතකොට අපිට වේදනාවේ මුල මැදාග බලන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔකේ වේදනාව මුල මැද දැකලා තියෙනවා. ඕක තමයි ක්‍රමේ මේ වේදනාවේ අග දක්වාම යන්න. වේදනාව මුල මැද දැක්කා, අග දක්වාම යන්න තියෙනවා. ඉතින් වේදනාව විතරක් නෙවෙයි, මත ඒ අනුව පැමිණෙන රාග ద్వේෂ මොහ වුණත් ওই විදිහට බලන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය කරන එකම දේ තමයි ඒ එන ධර්මතාවයේ කරදරයක් කරගන්න එපා. කරදරයක් කරගන්න හිතුණොත් කරදරයක් වෙනවා. ධර්මතාවයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න රූප කර්ම වලට වැඩිය වේදනාවේ ලේසි. මොකද වේදනාව රූප ධර්ම තරම් විතර හිටින්නේ. එනවා යනවා. එනවා යනවා. ආනේ බව දැනගෙන පැමිණි දුක් පැනිරහයි කියලා වේදනාව කියන්නේ ශිරිදෙව්දුව ගෙට වැඩියා කියලා අපි නිතර කියන දේ සිහිපත් කරන තවත් අධිෂ්ඨාන ශක්තිය ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
ඔව්.
පරයන්කේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතර හිස්තැනට පසු නින්දක් වැනි අවස්ථාවකට පත් වී එයින් අවදි වී ඇස් පියාගෙන නමුත් දෙනෙත් විවර කර අවදියෙන් සිටින සමහර දිනවල දීප්තිම රන්වන් පාට තිරේක අඳුරු ඡායා මතුවීමෙන් නැතිවෙනු පෙනේ. මේ ඡායා මිනිස් ස්වරූපයකට සමාන වන අතර සමහර දිනක බුදුරුවක් නැවි ක්ෂණිකව අතුරුදහන් වේ. මේ තත්ත්වයේ සිත ප්‍රසන්න වීමක් විනා භාවනාව කරගෙන යාමට බාධාවක් නොවේ. නමුත් වාර්තා කිරීම සුදුසුයි සිතුවා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු.
ඔයදින් බෞද්ධෙක් නම් ඉතින් ඔය වගේ දේවල් පේනවා. කතෝලික කෙනෙක් නම් ඒ වගේ දේවල් පේනවා. මුස්ලිම් කෙනෙක් නම් ඒ වගේ දේවල් පේනවා. ඉතින් ඒවා ඒගොල්ලෝ අදහනවා. අදහගෙන තමයි ආගම හරි භාවනා කරනට පේනවා කියලා කියන්නේ. ඉතින් අපි නරකයි අනික් මිනිසුන්ට පේන දේවල් බොරු කියන්නේ. මොකද ඒකට අපිට මේ පේන දේවල් බොරු කියන්නේ නෑ. බොරු නෙවෙයි. මනසේ මායාවල්. ඉතින් ඒ නිසා මේක හොඳයි. හැබැයි ඉතින් මිනිහට සැකලි පේනවට වැඩිය එහෙම නැත්නම් වෙන නපුරක් පේනවට වැඩිය හොඳයි. නමුත් හොඳ නෑ. මේ Taman අදහන දේ ලියලා පෙන්වන්න තරම් උත්සාහ වෙනවා. හැබැයි මූල කර්මස්ථානය ගැන මොකක්වත් කියන්නේ නෑ. මේ පැමිණිච්ච ආගන්තුක දේ ගැන අරියට අගය කරනවා. ඉතින් අන්න ඒක පොඩ හදාගන්න. ඔවත් නිසා තමයි මේ මිනිස්සු විවිධ ආගම් විවිධ නිකාය විවිධ දේවල් හදාගෙන ඉන්නේ. නොදැක නෙවෙයි. ඔන්න දැක්කා. ඉතින් දැක්කට විශ්වාස කරනවාද? පේන දේ තියෙනවද? තියෙන දේ පේනවද කියලා බැලුවොත් අපි මොන මුලාවකද ඉන්නේ? ඔය එක දේ තියෙන ඔය කෙනා හරි තියෙනවා. මේ කියූප එක නඩත් තියෙනවද මන් දන්නේ නැහැ. මට නම් පේන තියෙන්නේ මේක වෙන අබෞද්ධ කෙනෙක් බැලුවා නම් එයාට පේන්නේ ඒ සද්දා හිතට වෙන මොනවද ඒක. බොරු කීත හැක. හැබැයි තින් බොරුනේ. මොකද මේක මේ චින් මේ මනෝමය දෙයක් නේ. ඉතින් ඒ නිසා ඉවවා ඒ විදිහට වාර්තා කරන්න ඉගෙන ගන්නට මට භාවනා කරනකොට මෙන්න මෙහෙම රූපත් පේනවා. මේ නපුරක් පේනට වැඩිය මට මේක ගැන හොඳයි. මම ඒක බාධාවක් කරගන්න නැතුව මගේ මූල කර්මස්ථානට ගියා. මූල කර්මස්ථානේ මට යනු මෙච්චර විස්තර බලා ගන්න පුළුවන් වුණා කියන රචනා ශිල්පී අල්ලගත්තා නම් ඒක ඉතින් භාවනාවක් නෙවෙයි. ඒක කරුණ ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් මාකටිං පාරක් තියෙන. අන්න ඒක පුරුදු වෙන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මට තියෙන ලිඛිත ප්‍රශ්න ඉච්චරයි.
නැන්දයි අපිට අද නිරෝෂ්ක හොල්මන ළඟට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ මටත් පොඩි ගමනක් යන්න දීදී මම මේ වැඩසටහනට ඉන්ඩෝන් නිසා හිටියේ. මම නිරෝෂ්ටයි අපේ කුසලහමඳුන්ටයි බාර දෙනවා. ඒ නිසා මම සමු ගන්නවා ලිඛිත ප්‍රශ්න මෙතරයි කියලා හිතාගෙන.
උවන්සිට වන්දනා කරන්න ඔක්තරයි.
ආ හා ඉක්මනට කරමු.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි
භන්ති. සුපත්වෙත්වා.
නිරෝෂ් තිරුවන් සරණයි.
නිරෝෂ්
ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි කොටස ධර්මදේශනා වැඩසටහන කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කිමේව දිස්වා උරුවේල වාසී පහාසි අග්ගින් කිස කෝවදානෝ පුචාමි තං කස්සප ඒතමත්තං කතම් පහීනං තව අග්ගි උත්තන්ති. රූපේච සද්දේච අතෝ රසේච කාමිතියෝ චාබි වදන්ති අඤ්ඤා ඒතම් මලන්ති උපදී සුඤ්ඤත්වා තස්මාන ඉට්ඨේන හුතේ අරංජින්ති. එතච තේ මනෝ න රමිත රූපේසු සදේසු අතේ රසේතු අතකොචර හි දේව මනුස ලෝකේ රතෝ මනෝ කස්සප බ්‍රූහි මතන්ති. දිස්වා පදං සන්ත මනුපදීකං අකිංච නං කාම භවේ අසන්තං අනඤ්ඤතා භාවි මනඤ්ඤනෙය්‍ය තස්මාන ඉතේන උතේ අරංජින්තිති. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අපිට අදත් යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා. අපි ඉදිරියෙන් තියාගත්ත ඒ සූත්‍ර කොටසේ තව කොටසක් පැහැදිලි කරගන්න, තවත් ටිකක් ඉදිරිය පිළිබඳ දැන හඳුන ගන්න. එතකොට මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති, එදා අර විදිහේ ලොකු පිරිසක් අන්න භාග්‍යවතුන් වහන්සේ දකින්න එළඹෙනවා, දකින්න යොමු වෙනවා. මොකද්ද මේකට හේතු වුනේ? මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කතනයක් මේ පිරිසට දැනගන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. එතකොට අර විදිහේ 120,000 වගේ පිරිසක් කියලා තමයි සඳහන් කරන්නේ බිම්බිසාර රජතුමා ප්‍රමුඛ. මේ විදිහ පිරිසක් මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින මේ වැල්මී වලින් ගැවසීගත් සුප්පතිට්ඨිත චේතිය නැමැති එන්නේ නුගරුක ආසන්නයට පැමිණුණා කියලා සඳහන් වෙනවා. එහෙම ඇවිල්ලා මේ පිරිස යම් කිසි විදියක මේ ආපු පිරිස් අතර විවිධ මතවාද, විවිධ අදහස් තියෙන පුද්ගලයෝ ඉන්නවනේ. එතකොට ඒ විදිහේ විවිධ මතවාද, විවිධ අදහස් තියෙන කට්ටිය විවිධාකාරයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට සඳහන් වෙනවා එතන සමහර පිරිසක් ඇවිල්ලා වැඳලා පසෙකින් වාඩි වුණා. ඒ වගේම තව පිරිසක් ඇවිල්ලා කතා බහ කළා, පසෙකින් වාඩි වුණා. තව පිරිසක් ඇවිල්ලා නිශ්ශබ්දවම ඇඟිලි බැඳ පසෙකින් වාඩි වුණා. තව පිරිසක් තමුන්ගේ නම් ගොත් අස්සවා, මේ විදිහේ නම ඇති කෙනෙක් මම කියලා ප්‍රකාශ කළා, අන්න පසෙකින් වාඩි වුණා. තව පිරිසක් මුකුත්ම නැතුව නිශ්ශබ්දව පසෙකින් වාඩි වුණා. එතකොට මේ විදිහේ පිරිසක් එනකොට මේ පිරිස විවිධ මතවාද සහිතයි, විවිධ අදහස් සහිතයි, විවිධ ප්‍රමාණයේ පැහැදීමකින් තමයි පිරිස එන්නේ. එතකොට ඒක පැහැදිලිව දකින්න පුළුවන්, විවිධ මට්ටමේ පැහැදීම් සහිත පිරිස් මෙතන එකතු වෙනවා, ලොකු පිරිසක් අර වගේ එන්නේ. එතකොට කෙනෙක් මේ විදිහට වැඳලා නමස්කාර කරලා වාඩි වෙද්දි තව කෙනෙක් නිශ්ශබ්දව පැත්තකින් වාඩි වෙනවා. කෙනෙක් මේ විදියට කතා බහ කරලා වාඩි වෙද්දි තව කෙනෙක් අර විදියට නම් ගොත් කියලා වාඩි වෙනවා. කෙනෙක් මේ විදියට ඇඟිලි බැඳ භාග්‍යතුන් වහන්සේ දිහාවට වාඩි වෙද්දි අන්න තව කෙනෙක් අර විදියට නිශ්ශබ්ද වාඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ලොකු පිරිසක් දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ පිරිසකට තමයි ආමන්ත්‍රණය කරන්නේ, මේ ඕඩියන්ස් එක දැනගෙන තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට එකපාරට යන්නේ නැහැ, ඒ වෙනුවට පොඩ්ඩක් වටපිටාව හදනවා. මේ පිරිසටම මේ විදිහේ ධර්මයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පිරිසටම යම් කිසි විදියක මඟ පෙන්වීමක් කළ යුතුයි. ඉතින් ඒකෙ හින්දා එක්තරා විදියක මුලදී දකින්න තියෙන්නේ මේ බිම්බිසාර රජතුමා ප්‍රමුඛ මේ ආපු මහවිශාල පිරිස අනේ ඒගොල්ලන්ගේ යම් කිසි විදියක අන්න හිත හදනවා වගේ, එහෙම නැත්නම් ඒ පිරිස යම් කිසි ආකාරයක නිවැරදි විදිහට හිතේ ප්‍රසන්න භාවයක් ඇති කරනවා වගේ දෙයක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. එක පාට මේ ආමන්ත්‍රණය කරොත් මේ පිරිසෙන් වැඩි පිරිසකට මේ ධර්මය දරා ගන්න හැකියාවක් නැහැ, ඒගොල්ලන්ගේ එහෙම හිතේ පැහැදීමක් නැහැ. ඒ වෙනුවට අනේ යම් කිසි ආකාරයක මේ පිරිස දිහා බලලා මේ පිරිසට ආමන්ත්‍රණය කරන විදිහට මේ පිරිසටම කොහොමද මම මේ ධර්මය දෙන්නේ කියන යම් කිසි ඉවසීමකින් නිසි වෙලාව බලා කටයුතු කිරීමක් මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් දැන් හිතන්නකෝ, දැන් මේ විදිහේ නන්නාඳුනන පිරිසක්, ඒගොල්ලොත් බුදුන්ව දැක්කේ පළවෙනි වතාවට. හැබැයි එතන තව දහසක් භික්ෂූන් ඉන්නවා. ඒ දහසක් භික්ෂූන් මීට කලින් දැකලා පුරුදු කට්ටිය තමයි. කවුද මේ? ඒ පළාතේම අර විදිහේ තවුස්දම් පුරපු උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන සහෝදරය 3 දෙනා සහ ඒ පිරිස තමයි මේ ඉන්නේ. පොඩි වෙනසක් පේනවා. ඉස්සර වගේ ජටිලයන්ගේ කෙස් නැහැ. ඉස්සර වගේ ගිනි කබල් නැහැ. ඉස්සර වගේ ඒ පිරිකර නැහැ. නමුත් අන්න තවමත් ඒ පිරිස තමයි මේ ඉන්නේ. එතකොට ඒ පිරිස මේ ආපු ගෘහපතීන්ට, ඒ බ්‍රාහ්මණ ගෘහපතීන්ට දන් අඳුනන පිරිසක්. ඒ පිරිස මේ බ්‍රාහ්මණ ගෘහපතීන් දන්නවා. එතකොට මේ ආපු ගොඩදෙනෙට කුකුස් ඇති වෙනවා කියලා සඳහන් කරන වෙනවා. මේ ආපු ගොඩදෙනෙට කුකුස් ඇති වෙනවා. දැන් මේ මහා ශ්‍රමණයා මේ උරුවෙල කාශ්‍යපගේ යටතේ බ්‍රහ්මචාරිය පුරනවාද, නැත්නම් උරුවෙල කාශ්‍යප මහා ශ්‍රමණයා යටතේ බ්‍රහ්මචාරිය පුරනවාද කියලා යම්කිසි විදියක හිත තුල කුකුසක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ පිරිසගේ යම් පිරිසක් මේ විදිහට කුකුස් කරන්න පටන් ගත්තා. අපි දන්න හඳුනන කෙනෙකුත් ඉන්නවා, කාලයක් තිස්සේ මේ විදිහට පැවිද්දෙක් විදිහට අපි අඳුනගත්ත කෙනෙකුත් ඉන්නවා. මේ ආර්යයාගේ යටතේ වැඩ කරනවද, ආර්යයා මෙයාගේ යටතේ වැඩ කරනවද කියන වගේ කුකුසක් ප්‍රශ්නයක් ඒ පිරිසගේ හිත තුල මතුවලා ආවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ මතුවීමත් එක්ක අන්න භාග්‍යවතුන් වහන්සේ මුලින්ම සිද්ධ කරන්නේ මෙන්න මේ කුකුස ඉවත් කරන්න උත්සාහ ගන්නවා. මේ කුකුස් කරන ගතිය, මේ හිතේ සැකසංකා තියෙන ගතිය ඉවත් කරන්න උත්සාහ ගන්නවා. ඒක සඳහා තමයි අද අපි ඉදිරියෙන් තියාගත්ත මේ කවි පෙළ, එහෙම නැත්නම් මේ ගාථා පෙළ ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි විදිහක සාකච්ඡාවක් වගේ ගාථා හතරක් තියෙන්නේ. පළවෙනි එක භාග්‍යවතුන් වහන්සේ එල්ල කරන්නේ මේ ගාථාව කාටද, උරුවෙල කාශ්‍යප දිහාවට. දැන් උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ දිහාවට තමයි මේ ගාථාව එල්ල කරන්නේ. අර පිරිසට ඇහෙන්න යම්කිසි විදිහක සාකච්ඡාවක් මේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ එක්ක සිද්ධ කරනවා. මොකද්ද කරන සාකච්ඡාව, මොකද්ද විමසන ප්‍රශ්නේ? කිමේව දිස්සා උරුවෙල වාසී පහසි අග්ගින් කිස කෝව දානෝ පුච්ඡාමි තං කස්සපේ තමත්තං කතම් පහීනං තව අග්ගි හුත්තන්ති කියලා යම්කිසි විදිහක ප්‍රශ්නයක් අහනවා. මේ තවුසන්ට අවවාද දෙන, තවුසන්ට ගුරුවරයෙක් විදිහට කටයුතු කරපු උරුවෙල වැසි ඔබ කුමක් දැක ඒ ගිනිපිඳීම දුරු කළාද? මෙය ඔබගෙන් විමසමි කාශ්‍යපය, ඔබ කුමන හේතුවක් නිසා එසේ ගිනිපිඳීමක් ප්‍රහීණ කළේද කියලා විමසා සිටිනවා. ඔන්න දැන් වැඩේට බහිනවා. දැන් ඔන්න මාර්ගය සකසනවා. එතකොට අන්නේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ දීපු පිළිතුර තමයි දෙවනි ගාථාවෙන් සඳහන් වෙන්නේ. රූපේච සද්දේච අතෝ රසේච කාමිත්‍යෝ චාබි වදන්ති අඤ්ඤා ඒතම් මලන්ති උපදී ශුන්‍යත්වා තස්මාන ඉතේන හුතේ අරංජින්ති. මේ රූප, ශබ්ද, රස, ගන්ධ, මේ කාන්තාවන්ගේ ස්පර්ශයන් වගේ දේවල් මෙන්න මේ විදිහට යාග කිරීමෙන් ලැබෙතැයි කියලා මම අහලා තියෙනවා. ඒතම් මලන්ති උපදී ශුන්‍යත්වා. නමුත් මෙවැනි මේ උපදීන්වල කිලුටු ස්වභාවය, එහෙම නැත්නම් මේ උපදීන්වල මේ මලපුඩුවක් වගේ ස්වභාවය දැක දවසක් පාසා ගිනිපෙදීමෙහි නොඇලුනේ වෙමි කියලා ප්‍රකාශ කරනවා. දැන් මෙතන යම් කිසි විදියක තව විස්තරයක් සඳහන් වෙනවා. තව කතා කළ යුතු, මතක් කරගත යුතු යම් කිසි කොටසක් සඳහන් වෙනවා. අපි ඒක මතක් කරගෙනම ඉදිරියට යන් මේ කතාවේ අතරමැද. දැන් මොකද්ද මේ කියන්නේ? අර විදිහේ යාග හෝම සිද්ධ කරා, මේ විදිහේ දේවල් සිද්ධ කරා මොකක් සඳහාද? අන්න මේ විවිධ රූප, ශබ්ද, රස, ගන්ධ වගේ ස්පර්ශ, ඒ විදිහේ මේ ඉන්ද්‍රියන් පිනවීමක්, ඒ විදිහේ සුඛ ස්පර්ශ ළඟා කර ගැනීමක් සඳහා. ඒ විදිහට තමයි මේ අදහස තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ප්‍රතිපදාවකටත් බැහැලා තියෙන්නේ. ඒ අරමුණු වලින් තමයි මේ ප්‍රතිපදාවකටත් බැහැලා තියෙන්නේ. එහෙම රූප, සද්ද, ගන්ධ, රස මේ විදිහට මේ ඉන්ද්‍රියන් ගැන පොඩ්ඩක් මතක් කරලා කියනවා. ඉතින් ඒ වගේම මේ ස්ත්‍රීන්, මේ ස්ත්‍රීන් කාන්තාවන්ගේ ස්පර්ශයත් අන්න මේ විදිහේ ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ විදිහ අදහසක් තියෙනවා. මේ විදිහේ ප්‍රිය ස්පර්ශ දැක ගන්න පුළුවන්. අන්න එහෙම කියලා කියනවා. අන්න ඒතම් මලන්ති උපදීසු ඤත්තා තස්මාන ඉටේන හුතේ අරංජින්ති. මෙන්න මේ මේවැයි කිලිටු ස්වභාවය මේ උපදී කියන දේවල්වල කිලිටු ස්වභාවය දැන මේ දවසක් පාසා ගිනිපිදීමෙහි නොඇලුනේ වෙමි කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට මෙතෙන්දී අන්න මේ මොන වගේ ප්‍රතිපදාවක්ද මේක කියන ප්‍රශ්නයක් මතුවෙනවානේ. දැන් බුදුහාඳුරෝ පහළ වෙන්න කලිනුත් මේ විදිහ විවිධ ප්‍රතිපදා තියුණා. ඒතර ඒ විදිහ ප්‍රතිපදාවක් පුරාගෙන ඉඳපු කට්ටියක් තමයි මේ. එතකොට නිවැරදි නිවනක් ලැබුණාද කියලා ඇහුවොත්, නිවැරදි නිවීමක් ලැබුණාද කියලා ඇහුවොත් එහෙම එකක් නැහැ. මොකද මෙයාම කියනවා මෙන්න මේ අදහසින් තමයි, මෙන්න මේ විදිහ දේවල් තමයි මට ලැබෙන්නේ. මොනවද ලැබෙන්නේ? අර විදිහට රූප, සද්ද, ගන්ධ, රස, සුවඳ, අර විදිහේ ස්පර්ශ ලැබෙනවා. ඒ විදිහේ මේ ඉන්ද්‍රියන් පිනවීමක් තමයි අන්තිමට කොහෙන් ගියත් ඉතුරු වෙන්නේ. අන ප්‍රතිපදාවක් අල්ලගෙන ගියත් මෙන්න මේ විදිහේ ප්‍රිය ස්පර්ශ, මේ ප්‍රිය දසුන්, ප්‍රිය සද්ද දැනෙනවා. ඒ විදිහේ ලැබෙනවා. අනේ ඒ විදිහ එකක් තමයි මම අහලා තියුනේ පරණ ප්‍රතිපදාව ගැන මේ කියන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය පිනවීම දැන් අද කාලේ විදිහට ගත්තොත්, එහෙම නැත්නම් මනෝවිද්‍යාවට විදිහට ගත්තොත්, එහෙම නැත්නම් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ අදහසට අනුව ගත්තොත් මේ පැවැත්ම තනිකරම මේ සෙක්ෂුවැලිටි මත පදනම් වෙච්ච දෙයක් විදිහට තමයි එයා හඳුන්වන්නේ. එහෙම නැත්නම් කියනවා මේ යම් කිසි විදිහක මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච දෙයක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සත්‍යෝ මේ විදිහේ සෙන්ෂුවැලිටි, මේ ඉන්ද්‍රිය පිනවීම කියන දේ මත තමයි මේ පැවැත්ම තියෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය පිනවීමක් තමයි මේ ක්‍රියාවලිය. මොනවද මේ ඉන්ද්‍රිය? අර විදිහට ඇහැ තියෙනවා, ඇහැට පෙනෙන ප්‍රියකරු රූප තියෙනවා. කන තියෙනවා, කනට ඇහෙන අර විදිහේ ශබ්ද තියෙනවා. මේ විදිහට ශරීරය තියෙනවා, ශරීරයට දැනෙන ප්‍රිය මෘදු ස්පර්ශ තියෙනවා. මේ විදිහට නැහැය තියෙනවා, නැහැයට දැනෙන ගඳ සුවඳ තියෙනවා. දිව තියෙනවා, දිවට දැනෙන රස තියෙනවා. මනස තියෙනවා, මනසට අරමුණු වෙන දේවල් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ ඉන්ද්‍රිය හයක්, මේ ඉන්ද්‍රිය පිනවීමක් අපි සිද්ධ කරනවා කියලා අන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ඒ ක්‍රියාවලියේ අන්න යම්කිසි ඉන්ද්‍රිය පිනවීමක් තියෙනවාද, ඒකේ උපරිමේ ඒකේ යම්කිසි ආන්තික ස්වභාවයක් තියෙනවාද, උපරිමයක් තියෙනවාද, අන්න ඒක තමයි පිරිමියෙක්ටනම් කාන්තාවක් පිළිබඳ තියෙන ඒ කැමැත්ත, ඒ පිනවීම. කාන්තාවකට නම් පිරිමියෙක් පිළිබඳ තියෙන ඒ කැමැත්ත, පිනවීම. අන්න ඒ පිනවීම තමයි මේ ඉන්ද්‍රිය පිනවීම අතරින් යම්කිසි උපරිමයක්, අග්‍රස්වභාවයක් තියෙනවාද, අන්න ඒක තමයි මේ පිනවීම කියල් ප්‍රකාශ කරනවා. මොකද එතකොට මේ උපරිමේ අන්න කාන්තාවකට නම් පිරිමියෙක්ගේ රූපේ, මේ රූප අතරින් අන්න ඉහළීම පිනවීම. ඊළඟට අපි හිතමු කාන්තාවකට නම් පිරිමියෙක්ගේ සද්දේ, අන්න ඒ සද්ද අතරින් ඉහළම පිනවීම. කාන්තාවකට නම් අන්න පිරිමියෙක්ගේ ස්පර්ශේ, ඒ ස්පර්ශ අතරින් ඉහළම පිනවීම. කාන්තාවකට නම් පිරිමියෙක්ගේ සුවඳ, ඒ සුවඳ අතරින් ඉහළම පිනවීම. කාන්තාවකට නම් පිරිමියෙක්ගේ රස, ඒ රස අතරින් ඉහළම පිනවීම. ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. එතකොට අන්න ඉන්ද්‍රිය පිනවීමක් තමයි. නමුත් ඒකේ යම්කිසි ඉහළම පිනවීමක් තියෙනවාද? ඒක කාන්තාවකට පුරුෂයෙක්, පුරුෂයට කාන්තාවක්. ඊට වැඩිය වෙනස් අදහස් තියෙන තව පිරිසක්, කොට්ටාසයක් ඉන්න පුළුවන්. කෙසේ නමුත් අන තම තමුන් අල්ලගත්ත මොකක් හරි කාන්තා පුරුෂ ස්වභාවයක් තියෙනවාද? අන්න ඒකේ ඒක තමයි උපරි මේ විදිහට පෙන්නන්නේ. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය පිනවීමක්, මේ විදිහට සැප හොයාගෙන යාමක් තියෙනවා. ඒ විදිහ හඹා යාමක් තියෙනවා. අන්න මේ ආකාර හඹා යාමක් මේ විදිහේ ස්වභාවයක් තමයි මේක පිටපස්සේ තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. අනේ විදිහේ එළවුමක්, අනේ විදිහේ හඹා යාමක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පිනවීම අතරින් මේ දේවල් තමයි අන්න යම්කිසි ආකාරයක ඉහළම පිනවීම කියලා ප්‍රකාශ කරනවා. හැබැයි ඒ කිව්වත් ඒ විදිහ ප්‍රතිපදාවක් ගියත් අන්න කෙනෙක්ට දකින්න පුළුවන්, ආ මම නම් මේ විදිහේ පිනවීම වලට ආසාවක් නැහැ. ඊට වැඩිය පොඩි පොඩි උනන්දු උත්සාහයවල් තමයි මට තියෙන්නේ. ආ මේ විදිහේ කෑම, විවිධ කෑම වර්ග රස බලන්න මම කැමතියි. එහෙම නැත්නම් අලංකාර, අපි කියන්නේ මොනවද, සංගීත කණ්ඩ අහන්න කැමතියි. එහෙම නැත්නම් විවිධ තැන්වල සංචාරය කරන්න කැමතියි. මගේ නම් අර වගේ අධික පිනවීම් නැහැ කියලා කෙනෙක් ප්‍රකාශ කරන්න පුළුවන්. කෙනෙක්ට ඒ විදිහ හැඟීමක් මතුවෙන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් දුරට මේ ප්‍රශ්නේ හරියාකාරව නොදැකීම, මේ ප්‍රශ්නේ හරියාකාරව නොදැනීම නිසා මතුවෙන දෙයක්. ගොඩක් වෙලාවට අන්න ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්ට තේරෙනවා මේ විවිධ දේවල්, විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ස්පර්ශ පිටිපස්සේ හඹා යන එක සත්‍යයි. නමුත් ඒකෙන් යම්කිසි ආන්තික, එහෙම නැත්නම් යම්කිසි උපරිම සැපයක් තියනවාද? මෙන්න මේ දේවල් පිටිපස්සේ තමයි ඒ සැපේ සැඟවිලා තියෙන්නේ. මෙන්න මේ දේවල් පිටිපස්සේ තමයි හඹාගෙන යන්නේ. ඔය කුණුගොඩේ ඉන්නකන් නොදකින තාක්කල් ඒක හොයාගන්නත් බෑ. ඒ විදිහේ දෙයක් පේන්නේත් නෑ. නමුත් යම්කිසි ආකාරයක ප්‍රතිපදාවට බැසගත්තද, තමුන් කෙරෙහි මේ විදිහේ අවදි භාවයක් ටිකෙන් ටික හරි ඇති කරගත්තද, තේරෙනවා මේ කන කෑමෙන් අන්න වැඩියම පෙරේතකම තියෙන්නේ මොන වගේ කෑමවලටද. මේ දකින රූපවලින් වැඩියම පෙරේතකම තියෙන්නේ මොන වගේ රූපවලටද. මේ අහන සද්දවලින් වැඩියම පෙරේතකම තියෙන්නේ මොන වගේ සද්දවලටද කියලා ක්‍රමානුකූලව දැක ගන්න පුළුවන්. ඒක සඳහා යම් කිසි විදියක, ඒ දැකීම සඳහා යම් කිසි විදියක පොඩ්ඩක් මිරිකලා අල්ලන්න සිද්ධ වෙනවා. යම් කිසි ආකාරයක ප්‍රතිපදාවකට බැස ගන්න සිද්ධ වෙනවා. අන්න එහෙම ප්‍රතිපදාවට බැසගත් කෙනෙක්ට අන්න එහෙම යම් කිසි ආකාරයක භාවනා යෝගීව කලක් ගත කරපු කෙනෙක්ට, අර විදියට ආරණ්‍යයකට ගිහිල්ලා කලක් ගත කරපු කෙනෙක්ට තේරෙනවා ටිකෙන් ටික මෙන්න මේ ක්‍රියාවලියේ කොහොම ස්වභාවයක්ද තියෙන්නේ, මේ ක්‍රියාවලියේ මොන විදිහේ පරීක්ෂා කිරිල්ලක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකින් ද වටිනවා අන ජීවිතයේ අඩුම ගානේ එකපාරක් හරි, එක අවධියක් හරි මේ විදිහේ යම් කිසි ආරණ්‍යයකට ගිහිල්ලා, මේ විදිහේ යම් කිසි භාවනා වැඩසටහනකට ගිහිල්ලා අන්න මාසයක් හමාරක් ගත කරලා බලන්න පුළුවන්. ඔය දවස් පහක් ඉඳියට නම් ඉතින් ගොඩක් වෙලාවට පළවෙනි දවස් දෙකේ ගෙදරින් ආපු ටික, දෙවෙනි දවස් දෙකේ ගෙදරින් අන්තිම දවස් දෙකේ ගෙදරින් යන ටික. එතකොට මැද දවසක් විතර තමයි ඉතුරු වෙන්නේ වැඩේට හරියට. නමුත් මාසයක් දෙකක් තුනක් ගත කරලා බැලුවොත් තේරෙනවා කොහොමද පිස්සු හොඳටම තද වෙලා එන්නේ කියලා. අන්න එහෙම තද වෙලා එනකොට දැක ගන්න පුළුවන් මොන මොන දේවල් පිටිපස්සේද එළවන්නේ, මොන මොන දේවල්ද හඹාගෙන යන්නේ, මොන මොන දේවල් වලටද පෙරේතකම තියෙන්නේ කියලා වැඩි වැඩියෙන් දැක ගන්න පුළුවනි. ඉතින් ගිහි ජීවිතයක් ගෙවන වෙන්න පුළුවනි. නමුත් අන්න යම් කිසි විදියක ජීවිතේ එකපාරක් හරි ලබා ගත යුතු වටිනා අත්දැකීමක් තමයි. පොඩ්ඩක් දුරස් වෙලා, පොඩ්ඩක් ඔය පිරිස් වලින් අයින් වෙලා, පොඩ්ඩක් ඔය පවුල් වලින් දුරස් වෙලා, ඔය රැකී රක්ෂා වලින් ඉවත් වෙලා ඉඳලා බලන්න. ඉඳලා බලනකොට තේරෙනවා අන්න පිස්සුව ගහනවා කරටියටම වදිනවා. ආයි නිකන් අතරමඟ නවතින්නේ නැහැ, බාගෙට නවතින්නේ නැහැ, හොඳටම පිස්සු තද වෙනවා. අන්න එතකොට දැනගන්න පුළුවන් මොන විදිහේ පිස්සුවද තියෙන්නේ, මොන විදිහේ විකාරයද තියෙන්නේ, මොකද්ද මේ ඉන්ද්‍රිය පිනවීම පිටිපස්සේ තියෙන කතන්දරය කියලා දැකගන්න පුළුවනි. අන්න ඒක නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදියට අරණකට එන්න, මේ විදියට විවේකව ඉන්න, ඔය වැඩ කටයුතු වලින් පොඩ්ඩක් දුරස් වෙලා ඉන්න, දුරස් වෙලා බලන්න කියලා අපිට ආරාධනාවක් සිද්ධ කරන්නේ. ඒකනේ අර ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ දැන් පිරිනුවන් පාන ළඟයි. ඔබ වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ අපි කොහොමද මේ සිහිය පුරුදු කරන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. බැරි වෙලාවත් මේ කාන්තාවන් ගැන එහෙම කොහොමද අපි මේ සතිමත් වෙන්නේ, කාන්තාවන් එක ගනුදෙනු කරද්දි කොයි ආකාරයෙන්ද අපි සතිමත් වෙන්නේ කියලා අහනවා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට දෙන පිළිතුර තමයි, ආනන්ද ඔබට මේ කාන්තාව නොදකින්න ලැබේවා, දකින්න නොලැබේවා කියලා තමයි කර කියන්නේ. මේ පැවිද්දෙක් මේ යම් කිසි විදියක පිරිමි කෙනෙක් අහන ප්‍රශ්නෙකට දෙන පිළිතුරක්. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා, දැන් අපිට නොදැකම ඉන්නත් බෑනේ, දකින්න වෙන අවස්ථා එනවනේ. එතකොට දැක්කොත් එහෙම කොහොමද සතිමත් වෙන්නේ ස්වාමීනි කියලා අහනවා. එතකොට කියනවා, දැක්කොත් කතා නොකරන්න, කතා කරන්න නොලැබේවා ආනන්ද කියලා ප්‍රකාශ කරනවා. ඒත් ඉතින් කතා කරන්නත් වෙන්න පුළුවන්නේ, හදිස්සිය ඔය පිණ්ඩපාතේ ගිහිල්ලා හරි කොහොම හරි අතරමං වෙච්ච වෙලාවක හරි පාරක් හරි අහගන්න ඕනුනොත් කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ අහනවා, බැරි වෙලාවත් කතා කරන්න උනොත් ස්වාමීනි, කතා කරන්න උනොත් නම් ආනන්ද, එහෙනම් සිහිය පිහිටවා ගන්න, ඒක තමයි දෙන තියෙන උපදේශ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ විදිහේ යම් කිසි විදියක මේවෙන් දුරස් වෙලා බලන්න ඕනි. දුරස් වෙලා බැලුවහම තමයි මේ ක්‍රියාවලිය හරියට තේරෙන්නේ. මේ ඉන්ද්‍රිය පිනවීම තියෙන බව ඇත්තයි, ඒකෙන් යම් කිසි විදියක උපරිම පිනවීම කොහෙද තියෙන්නේ, මොන මොන දේවල් පිටිපස්සේද හඹාගෙන යන්නේ, ඒ තම තමුන්ට ප්‍රිය වෙන විදියට අන කාන්තාවකට, පිරිමියෙක්, පිරිමේට කාන්තාවක්, ඔය පොඩ්ඩක් එහෙම වෙච්ච තව තව වෙන ආසාවලුත් තියෙන්න පුළුවනි. කෙසේ නමුත් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි තියෙන්නේ. එතකොට මේ විදිහේ අරණකට වෙලා කල්ගත කරන කෙනෙක්, මේ විදියට භාවනා යෝගීව කල්ගතර කරන කෙනෙක් සමහර විට දකිනවා මෙන්න මේ කාන්තා අපි කියමු හෑන්ඩ් බෑග් එකක්, එහෙම නැත්නම් අර විදිහේ සෙරප්පු දෙකක්, ඒ වගේ දෙයක් මත පදනම් වෙලා සමහර විට මේ රාගය ඇති වෙන්නේ කොහොමද, මේ විදිහේ එළවීමක් එන්නේ කොහොමද. පහුගිය දවසක කොල්ලෙක් ඉන්දියා මාස ගණනක් මෙහි නැවතිලා භාවනා කරා. ඉතින් හදිස්සියේ ඔන්න ගුරුවරු සූ ගාලා ගුරුවරු පිරිසක් එනවා කියලා, මේ විදිහේ වැඩසටහනක් තියෙනවා කියලා. ඉතින් මොකද කරේ, මෙයාව එකතු කරගෙන ගියා මේ වැඩසටහනට උදව් කරන්න. දැන් මාස ගණනක් මේ විදිහට මේ ආරණ්‍යයට වෙලා භාවනා කරපු කෙනෙක්, අර විදිහේ ගුරුවරු 100ක් 150ක් අන්න එන අවස්ථාවක්. ඉතින් ආපු 150න් 120ක් 30ක් වගේම කාන්තාවන්. එතකොට ඒ විදිහේ පිරිසකට වැඩසටහනකට දවසක් එකතු වෙලා ඉඳලා ඇවිල්ලා මේ තැනැත්තා ප්‍රකාශ කරන, අම්මෝ ස්වාමීන් වහන්ස, මම මෙච්චර ගෑනු ගොඩන්නම් දැක්කමයි මගේ හිත පුදුම විදියට ඇවිස්සුනා, පුදුම විදියට ඇවිස්සුනා මේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර මාස ගණනක් මේ විදිහේ පුහුණුවක යෙදුණු කෙනෙක් අන්න අර විදිහේ එළියට බහලා බැලුවාම තේරෙනවා කොහොමනම් ඇවිස්සීමක් ඇවිස්සෙනවද. හැබැයි මේ තැනත්තම පස්සේ දවසක ඇවිල්ලා කියනවා, මම මේ විදිහේ වැඩසටහන් කීපයකට දැන් යනකොට මට තේරෙනවා ඉස්සට වැඩිය දරා ගන්න පුළුවන් ශක්තියක් මට හදා ගන්න හැකියාවක් තියෙනවා. ඉස්සට වැඩිය කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඔන්න ඕක තමයි ওই හිතේ ස්වභාවය. ওই යම් කිසි විදිහක අන්න දුරස් වීමකින් දකින්න ඕනේ. කොහොමද මේ ප්‍රතිපදාව, කොහොමද මේකට තියෙන පෙරේතකම, කොයි විදියටද මේක පිටිපස්සේ ඇදිලා යන්නේ. නමුත් ක්‍රමානුකූලව අන්න අනතුරට යම් කිසි විදියක ආරක්ෂාවක් සහිතව අනතුරට ගිහිලා බලන්න පුළුවන් ඒක තවදුරටත් අර විදිහේ අනතුරක් සිද්ධ කරනවාද, ඒක තවදුරටත් අර කලින් කී විදිහේම නපුරක් තියනවාද කියලා විමසලා බලන්න පුළුවන්. ඒ විදිහේ පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඉතින් ටික ටික ප්‍රතිපදාවකට බැසගත කෙනෙක්ට තමයි මේ දේ දකින්න ලැබෙන්නේ. මේ විදිහට උත්සාහ කරන කෙනෙක්ට තමයි මේ දේ දකින්න ලැබෙන්නේ. ආ, මං කොයි විදිහේ ස්වභාවයක්, කොයි විදිහේ මේ ඉන්ද්‍රිය පිනවීමක් සහිතද, ඒ ඉන්ද්‍රිය පිනවීම අතරින් මොන මොන දේවල්ද පිටිපස්සේ හඹාගෙන යන්නේ, මොන ප්‍රශ්නේ නියම ගැඹුර ටිකෙන් ටික තේරෙන්න ගන්නවා, ක්‍රමානුකූලව තේරෙන්න ගන්නවා. පහුගිය දවසක කෙනෙක් යම් කිසි විදියක පාපොච්චාරණයක් සිද්ධ කරනවා. මොකද්ද මේ පාපොච්චාරණේ? මෙන්න මේ විදිහේ අපි කියමු ලිංගිකත්වය පිළිබඳ පාපොච්චාරණයක්. ඒ විදිහේ සම්බන්ධයක් පිළිබඳ පාපොච්චාරණයක්. මේ විදියට නුසුදුසු වැඩක්, මේ විදියට නොකළ යුතු වැඩක් මම සිද්ධ කරා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එයා පාපොච්චාරණයක් කරා ඒ විදිහට කියලා, දැන් ඔන්න බණක් අහන තමයි බලන් ඉඳලා තියෙන්නේ. දන්නේ නැහනේ, ලොකු බණක් අහන තමයි බලන් ඉඳලා තියෙන්නේ. මං ගෝයිද ඕක ඔහොම තමයි. මොකද කරන්නේ? ඔය ප්‍රශ්නේ ගැඹුර හරියාකාරව අඳුරනවා නම්, ඔය ප්‍රශ්නේ කොච්චර යටට විහිදෙනවාද කියලා අඳුරනවා නම්, අන්න එතකොට අන්න ඕක ලොකු බරක් විදියට අරගෙන වැඩක් නැහැ. අඩුපාඩු සහිතයි. මොකද කරන්නේ? මේ විදිහේ දේවල් සිද්ධ වෙනවා. මොකද කරන්නේ? නොකළ යුත්තක් බව දන්නවා. නමුත් මොකද කරන්නේ කියලා යම් කිසි විදිහක ප්‍රකාශ කළා. මෙතන මේ තැනත් කියනවා, අම්මෝ ස්වාමීන් වහන්සේ බණක් අහන සූදානම් වෙලා ඉඳී සීනේ සීලේ පිළිබඳ. නමුත් එහෙම එකක් අහන්න ලැබුණේ නැහැ. මේ විදිහේ අදහසක් ඉදිරිපත් වෙයි කියලා තමයි හිතා ඉඳී. නමුත් එහෙම දෙයක් අහන්න ලැබුණේ නැහැ. මට තේරෙනවා මේක වැරදි. මට තේරෙනවා මේක නොකළ යුත්තක්. නමුත් මට මාව පාලනය කරගන්න හැකියාවක් නැහැ කියලා අන්න මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. එතකොට නැවත නැවත දකින්න මේක නොකළ යුත්තක්. නැවත නැවත දකින්න මට මාව පාලනයක් නැහැ කියලා. නමුත් අන්න ඒක නිකන් පව් කරන්න ලයිසන් එකක් විදිහට අරගන්න එපා. ඒ විදිහේ දෙකට ගන්න එපා. මේ ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක්ට මේ ප්‍රශ්නේ නියම ගැඹුර තේරෙනකොට යම් කිසි විදියක කොච්චරනම් ඉන්ද්‍රිය පිනවීමක්, කොච්චරනම් මේ විදිහේ ලිංගිකත්වයක් පිටිපස්සේ හඹාගෙන යන ආකාරයක් අපි ළඟ තියනවාද කියන එක දැක ගන්න පුළුවනි. ඒක නිසාම තමයි අර කියන්නේ අන්න යුද්ධයට ගිය සල්ලාදුවන්ටයි, එහෙම නැත්නම් පැවිද්දොන්ටයි දෙගොල්ලන්ටම දෙන්නේ එකම ප්‍රශ්නේ. යුද්ධෙට ගිය සොල්දාදුවන්ටයි මේ විදිහ ප්‍රතිපදාවකට වැසගත්තු කට්ටියටයි දෙගොල්ලන්ටම තියෙන්නේ එකම ප්‍රශ්නේ. මිරිකීගෙන කෙන්ද්‍රි ගාගෙන ඉන්නවා මොකක් නිසාද? අන්න අර ලිංගිකත්වය. ඒක තියනවා නම් අනිත් ප්‍රශ්න ඔක්කොම විසඳිලා. ඒක තියනවා නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අරක නැති වුණානේ. ඒකේ විකෘතියක් විදිහට ඔන්න මතුවෙලා එනවා. මොකද්ද විකෘතිය? අන්න එක්කෝ ද්වේෂය, එක්කෝ විහිංසාව මතුවෙලා එනවා. අරකෙම විකෘතියක්, අරකෙම විකෘතියක්. අර කෑම නැති වෙනකොට ඔන්න වෙන වෙන විදිහේ ස්වභාව මතුවලා එනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් විසඳන්න යනකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා දුරස්වීමක් හොඳයි, නොදැකීමක් හොඳයි, කතා නොකිරීමක් හොඳයි, මේ විදිහට සතිමත් වීමක් හොඳයි. මොකද අහුනොත් කොහෙන් ගිහිල්ලා කෙලවර වෙයිද, කොහෙන් ගිහිල්ලා නවතීද කියන්න බෑ. එපමණකට බරපතල ප්‍රශ්නයක්, එක එපමණකට ගැඹුරට විහිදෙන ප්‍රශ්නයක්. එතකොට කොහොමද අපි වෙන කෙනෙක්ව ජජ් කරන්නේ? කොහොමද අපි වෙන කෙනෙක්ට බණ කියන්නේ ඔයාල නොකළ යුත්තක්, ඔහොම ඒවා කරන්න යන්න එපා, තුන්වෙනි ශික්ෂාපදේ කඩන්න එපා කියලා කෙනෙක්ට අපි කියන්නේ කොහොමද? අමාරු වැඩක්, අමාරු වැඩක්. තමුන්ගේ ප්‍රශ්නේ හරියට අඳුනනවා නම්, තමුන්ගේ වේදනාව වෙහෙස හරියට අඳුනනවා නම් බණ නොකිය ඉන්න තරමට ලාභයි. මේ විදිහේ ප්‍රකාශ නොකර ඉන්න තරමට ලාභයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අන්න පව් කරන්න ලයිසන් එකක් හම්බ වෙනවා කියලා. ඒ වෙනුවට දැනගෙන ඉන්න, මේ විදිහේ ප්‍රශ්නයක් තියෙන බව දැනගෙන ඉන්න, මේ විදිහේ නොකළ යුත්තක් කරනවා කියන එක දැනගෙන ඉන්න. ඒ දැන ගැනීම ප්‍රමාණවත්, ඒ විදිය උත්සාහයක් ප්‍රමාණවත්. අර පහුගිය දවසක පොතක තිබිලා හම්බුණා අන්න මේ සත්තු මරණ එක්කෙනෙක්ට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරුවරයෙක් දෙන උපදේශක් කියනවා. බෑ ස්වාමීනි මට නම් නොමර ඉන්නම බෑ, නොමර ඉන්නම බෑ, බෑ කරන්න බෑ. ඉතින් විවිධ හේතු කාරණා දක්වනවා මේ හාමුදුරුව. මොන විදිහේ බණ කිව්වත් මේ තැනැත්තා වෙනස් කරන්න බෑ, ගණන් ගන්න කියනවා. බෑ මට ඒක කරන්නම වෙනවා. මෙහෙම අපේ ආහාර හොයාගන්නේ මේ විදිහට, අපේ මාකට් එක තමයි මේ කැලේ. එතකොට අපි කොහොමද ජීවත් වෙන්නේ මේවා නැතුව? කොහොමද මේ විදිහට කටයුතු කරන්නේ මේවා නැතුව කියලා මේ තැනැත්තා විවිධ මතවාද ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා. මද්ද ගහලා කියනවා මෙන්න මද්දක් තියෙනවා, මේකට අහුනොත් මැරෙනවා, ඒක නිසා ජීවිතේ පාවෙච්ච එකෙක් ඉන්නවා නම් මරණයට කැමති එකෙක් ඉන්නවා නම් විතරක් ඇවිල්ලා මේ මද්දට පැටලියම් කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා අනේ මේ මම නම් කිව්වා උන් තමයි ඇවිල්ලා මේ පැටලෙන්නේ. උන් තමයි ඇවිල්ලා මේ විදියට මරණයට ගොදුරු වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. මොකද අර ඇබ්බැහිය අන්න නානා ප්‍රකාර හේතු කාරණා කියනවා මේක දිගට පවත්වන්න ඕනි කරන්න ඕනි කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බැරිම තැන දෙන උපදේශ තමයි එහෙනම් ඉතින් හොඳට සිහියෙන් හොඳ අවධානයෙන් ඔය කරන වැඩේ කරන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ කියනවා හරියානන්ද නොදැක්කොත් හොඳයි. හරියානන්ද කතා නොකරොත් හොඳයි. හැබැයි කතා කරන්න උනොත් දකින්න උනොත් තන සිහිය පිහිටව ගන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම සිහියක් පිහිටව ගන්න කියලා තමයි අර ස්වාමීනාසෙත් කියන්නේ. හරි උඹ මරපංකෝ උඹට ඕනේ ඒකනේ. උඹේ ඇබ්බැහි ඒකනේ. හැබැයි හොඳට බලපං උන්ගේ මූණු දිහා බලපං. උන්ගේ ප්‍රතිචාරය බලපං. උන් මොකද කරන්නේ කියා මොනවා විදිහටද මේ උඹ කරන වැඩේට ප්‍රතිචාර දක්වන්නේ කියලා බලපං. ඉතින් මේ යකා මොකද කරන්නේ? අන්න ගිහිල්ලා ඔන්න අපි හිතමුකෝ කුකුලෙක් මරනවා නම් කුකුලා ඔන්න අල්ලගත්තාට පස්සේ කුකුලගේ මූණ දිහා හොඳට බලනවා. එහෙම නැත්නම් එළුවෙක් මරනවා නම් එළුව අල්ලගත්තට පස්සේ එළුවගේ මූණ දිහා හොඳට බලනවා. ඇස් දෙකම දිහා හොඳට බලනවා. පීය තියෙනකොට බෙල්ල අඹරනකොට කොහමද මේකගේ ප්‍රතිචාරේ කියලා බලනවා. මොන විදියෙ විලාපයක්ද මූ තියන්නේ කියලා බලනවා. එතකොට පස්සේ දවසක දුවගෙන එනවා. අන්න හොඳටම තද වෙලා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට කියනවා උනුත් හරියට මගේ දරුවා වගේනේ ස්වාමීන් වහන්සේ. ඇස් ලොකු කරගෙන බලා ඉන්නවලු. ඇස් කඳුලෙන් පිරීලා යනවලු. මේ විදිහට අමුතු ප්‍රතිචාරයක් දක්වනවලු. හරියට නිකන් මගේම දරුවෝ වගේ, මගේ දරුවෝ වගේ අතපයත් උන්ට තියෙනවා, මගේ දරුවෝ වගේ ඇස් කණුත් උන්ට තියෙනවා, මගේ දරුවන්ට වගේ වේදනාවත් උන්ට දැනෙනවා. අන්න මරණකොට මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක්. අන්න මොකද්ද කියන්නේ? හරි එහෙනම් සිහියෙන් කරපන්, හොඳට අවධානයෙන් බලපන්, මේ විදිහට ලං වෙලා හොඳට නිරීක්ෂණය කළා කළොත් අන්න මොන පාප කර්මයක්වත් වැඩිදුර රඳන්න බෑ. මොකද තේරෙනවා අර නිකන් අමුතු වෙහෙසක් පීඩාවක් ඒ තුළ තියෙනවා. අසත්‍යමත්ව කරන්න පුළුවන්. ඒකනේ සාමාන්‍යව ෂොට් එකක් දාලානේ කට්ටිය පටන් ගන්නේ වගේ වැඩ කරනකොට. ඒකට හේතුව මොකද්ද? අන්න පොඩ්ඩක් අර හෘද සාක්ෂිය කියන එක පොඩ්ඩක් එහෙමේ කරගත්තාම හරි. ඒක පොඩ්ඩක් වහගත්තාම හරි. හැබැයි සිහිය පීටෝ ගත්තද? පීටෝ ගත්ත මොහොතේදීම තේරෙනවා මෙන්න මේකේ තියෙන ස්වභාවය. අර අර සත්තු නිකන් දරුවෝ වගේ. උන්ටත් අතපය තියෙනවා, උන්ටත් වේදනාව දැනෙනවා, උන්ටත් ඇස්කන් තියෙනවා, උනුත් ඇස් ලොකු කරලා කඳුළු හලහල බලනවා. අන්නේ බැල්ම, අන්නේ දැක්ම, අන්නේ සිහිය පිහිටව ගත්තා නම් වැඩිකල් රඳන්න බෑ. මේක මහා කර්කශ ස්වභාවයක් මේ තුළ තියෙනවා. මහා වෙහෙස පීඩාව දෙන ස්වභාවයක් මේ තුළ තියෙනවා. අන්නේ ඒක තමයි භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කරන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ සිහිය පිහිටව ගන්න, සිහිය පිහිටවගෙන හොඳට බලන්න. කරන මොනවා හරි වේවා පාප කර්මයක් හොඳ සිහියෙන් බැලුවොත් ඒක මහා එපා කරපු ස්වභාවයකට පත් වෙනවා. අසිහිය තමයි, අසිහිය තමයි, අසිහිය තුලින් පුළුවනි අපිට පව් කරන්න, මුලාව තුලින් පුළුවනි අපිට පව් කරන්න, අර විදිය ෂොට් එකක් දාගත්තාම පුළුවනි අපිට පව් කරන්න. නමුත් හොඳ අවදිව හොඳට ඇස් දෙක ලොකුව උඩට ඇරලා විමසලා බැලුවොත්, හොඳට නිරීක්ෂණය කළ බැලුවොත් මේ මොකක්වත් රඳන්නේ නැහැ. කරන්න බෑ. පෙරේතකම ගියා නෙමෙයි, නමුත් කරන්න බෑ, කරගන්න බෑ. ඒකයි තියෙන ලෙඩේ. පෙරේතකම තාම මේ විදිහටම තියෙනවා. නමුත් මහා කර්කශ ස්වභාවයක්, මහා නිකං එපා කරපු ස්වභාවයක් මතුවෙලා එනවා. අර පෙරේතකමක් තියෙනවා, අනිත් පැත්තෙන් කරගන්න බැරි ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔන්න ඔය දෙකේ යම්කිසි විදිහක ඝට්ටනයක් නැවත නැවත ඉදිරිපත් වෙනවා. දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, හතරක් නෙමෙයි. කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා වෙනසක් වී ඇත. සුළු නමුත් මේ විදිහේ වෙනසක් වී ඇත කියන එක ටික ටික දැක ගන්න පුළුවන්. අනේ විදිහේ බැල්මක්, අනේ විදිහේ ටික ටික ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි ඉතින් දියුණු වෙන්නේ. එහෙම නැතුව මේ වගේ ප්‍රශ්න දවසෙන් දෙකෙන් ලෙහන්න බෑ. සමහර කෙනෙක් කියනවා මට නම් දැන් කාම සිතුවිලි එන්නෙම නැහැ, මේට ආවා විතරයි, මේ නිස්සාරණයට ආවා විතරයි, ඒව ඔක්කොම නැති වෙලා ගියා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේ ප්‍රකාශයක් ඉතින් නොදැනීම තුලින් අන්න බබාගේ හුරතලයක් වගේ. ඉතින් කියන්න ඕනි ඉඳලා බලන්න. තාම ආවා විතරනේ. තාම ඔහොම සිංහනාද කරන්න යන්න එපා. තව පොඩි කාලයක් ඔහොම ඉඳලා බලමු. තව කාලයක් ගත කරලා බලමු. ඔන්න විදිහේ කාලයක්, ඔන්න විදිහේ ප්‍රතිපදාවක් දියුණු වෙනකොට ටිකෙන් ටික මේ හරි ප්‍රශ්නේ අඳුර ගන්න පුළුවන්. ඒතර ඒකයි මෙතන මේ උරුවේල කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා, මේ යදීම් වලින්, මේ ගිනිපිදීම් වලින් මේ විදිහේ රූප, සද්ද, රස, ගන්ධ මේ වගේ දේවල් ලැබෙනවා. ඒවැනුත් උපරිම දේත් මතක් කරනවා නම් මේ ස්ත්‍රීන්ගේ ස්පර්ශය ලැබෙනවා. මෙන්න මේවා මේ මලපුඩුවක් වගේ ස්වභාවයක් මම දැක්කා. මේවා මේ විදිහේ කිලුටක් මම දැක්කා. මේ උපදී කියලා සඳහන් කරනවා. දැන් සාමාන්‍යයෙන් උපාදාන විදියට පෙන්නන්නේ නිකන් එල්ලිලා අල්ලගෙන ඉන්න ස්වභාවයක්නේ. මේ උපදී කියන්නේ ඒක මත පදනම් වෙලා. මොනවා මතද පදනම් වෙලා තියෙන්නේ? අපේ ගෙදර පවුලේ කට්ටිය, ඒ දරු දරුවෝ, අම්බු සැමි, ඒක මත පදනම් වෙලා අපි ඉන්නවා. රැකියා මත පදනම් වෙලා අපි ඉන්නවා. මෙන්න මේ ඒක මත හිටගෙන ඉන්නවා වගේ අදහසක් මේ රැස් කරගත්ත ටික. ඒකට අධිපති වෙලා තමයි මේ තැනත්තා ඉන්නේ. අන්න මේ වගේ දේවල් ලැබෙන බව නම් හැබෑව. හැබැයි ලැබුණාම මේක නිකන් මලපුඩුවක් වැටුණා වගේ. අර විදිහේ උගුලකට අහු වුණා වගේ ස්වභාවයක් මම දැක්කා, මම දැන හඳුනගත්තා. අන්න ඒක නිසාම මම මේ විදිහේ ගිනිපිදීමකින් තවදුරටත් දුරස් වෙලා ඉන්නවා, ගිනිපිදීමක් තවදුරටත් කරන්නේ නැහැ මම කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ ගමම්ම භාග්‍යතුන් වහන්සේ නැවතත් අහනවා, එත්තතච මනෝ න රමිත රූපේචු සද්දේසු අතෝ රසේතු අතකෝ චරහි දේව මනුස්ස ලෝකේ රතෝ මනෝ කස්සප බූහි මනතන්ති. මෙන්න මේ විදිහේ රූප, සද්ද, ගන්ධ, රස කියන ඒවා ඔබ හිත ඇලිලා නැත්තම්, ඒවා රමණය කරන්නේ නැත්තම් ඔබේ හිත කොහෙද, මේ දේව මනුස්ස ලෝකේ කොහෙද ඔබේ හිත රමණය කරන්නේ? මේ මෙලොවක්, පරලොවක් මේ විදිහට දෙවි මනුස්ස ලෝක තියෙනවා. අන්න ඒ අතරින් කොහේද ඔබේ හිත රමණය කරන්නේ, කොහේද ඔබේ හිත පිහිටලා තියෙන්නේ කියලා අහනවා. දැන් අරව අතෑරිය බව නම් හැබෑව. එතකොට මොකද්ද අල්ලගත්තේ කියලා තමයි මේ අහන්නේ. එතකොට උරුවේල කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා, දෙස්වා පදං සන්ත මනුපදීකං අකිංචනං කාම භවය සන්තං අනඤ්‍යතා භාවි මනඤ්ඤනීය තස්මාන ඉත්තේන උතේ අරංජින්ති. අන්න මේ කාම භවයේ නොඇලුණු කිංචන, ඒ කියන්නේ ඇවිස්සි මේ විදි කිප්පීම් නැති අකිංචන නම් වූ සාන්ත වූ කාම පලිබෝධ නැති අන්නේ නිර්වාණ පදය මම දැක්කා. අන්නේ විදිහේ නිවනක යමං මේ විදිහේ රමණය කිරීමක් සිද්ධ කරා. අන්න අනෙකෙකු විසින් නොව තමා විසින්ම දැකිය යුතු අනඤ්‍යතා භාවි මනඤ්ඤනීය, අනෙකෙකු විසින් නොව තමා විසින්ම දැකිය යුතු මෙන්න මේ විදිහේ නිර්වාණ පදයක්, මේ විදිහේ නිවනක් මම ලං කරගත්තා, සාක්ෂාත් කරගත්තා කියලා ප්‍රකාශ කරලාන්නේ. ඒක නිසාම තමයි මම මේ ගිනිපිදීමේ තවදුරටත්, මේ විදිහ රමණයක තවදුරටත් නැත්තේ කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න විදිහේ කොහෙවත් ඇලිලා තියෙනවද කියලා තමයි අහන්නේ. කොහෙද ඇලුනේ කියලා තමයි අහන්නේ. එතකොට මේ පුද්ගලයොත් යම්කිසි තැනක ඇලිලා ඉඳියන්නේ මේ ප්‍රතිපදාවේ. පැවිද්දෝ, පැවිදි තමක් පිරුවා, පැවිද්දෝ කොහෙද ඇලෙන්නේ කියලා ගත්තොත්, අන සාමාන්‍ය ඇලෙන්නේ සැප වේදනාවෙත් නෙමෙයි, දුක් වේදනාවෙත් නෙමෙයි. ඒ වෙනුවට නොදුක් නොසුව වේදනාව, සැප දුක නැති උපේක්ෂා වේදනාවේ ඇලෙනවා. අන්න ඒක තමයි ඔය භාවනා කරන්න ගියාම එන ලෙඩේ. භාවනා කරන්න ගියපු කට්ටිය කෙන්දිරි ගන්නෙ මොකක් කියලාද? අයියෝ හිතවිලි ආවා, අයියෝ අර විවේකේ කැඩලා ගියා, අයියෝ සද්ද ඇහුණා කියලා ඔය මොකද්ද කියන්නේ? අන්න අර සැප වේදනාවත් එපා, දුක් වේදනාව නම් කොහොමවත් එපා. නමුත් අන්න නොදුක් නොසුව මෙන්න මේ නිකන් ඔහේ තියනවා, ඔහේ ගලාගෙන යනවා, මේ විදිහ යම් කිසි හිස් ස්වභාවයක් දැනෙනවා. අන්න ඒ වේදනාව නම් මට සුවයි, ඒ වේදනාවන් මට, වේදනාව නම් මට ඕනේ කියලා තමයි ගොඩ දෙනෙක් හික්මෙන්. ඔය කමටාන් වාර්තාවල ඕක අනන්තවත් අහන්න දුළුවන්. නැවත නැවත හඬා වැළපෙනවා, අයියෝ මේ විදියට හිතවිලි ආවා, මෙහෙම වුණා, මේ විදිය මගේ සමාධිය කැඩිලා ගියා, ඔය වගේ කතන්දර ප්‍රකාශ කරනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට මොකද්ද කියන්නේ? හරි ඕකේවත් ඇලෙන්න එපා, ඔය උපේක්ෂා වේදනාවේ ඇලෙන්න එපා, කොහොමද ඒක ඒකේ නොඇලී ඉන්නේ? අන්න අර විදියට හිතවිලි ඇවිල්ලා මේ උපේක්ෂාව කැඩෙනකොට ඒකට තියෙන ප්‍රතිවිරෝධය කොච්චරද කියලා බලන්න. අර විදියට හිතවිලි නැති වෙලා ගිහිල්ලා උපේක්ෂාව නැවත මතුවෙලා එනකොට ඒක කොච්චර රමණීය කරනවද කියලා බලන්න. අන්න අරක කැඩෙනකොට ප්‍රතිවිරෝධයක් තියෙනවා, ඊට පස්සේ නැවත මතුවෙනකොට ආකර්ෂණයක් රමණීය කිරීමක් තියෙනවා. ඔන්න ඔය වෙනස දකින්න නැවත නැවත සද්ද හිතවිලි වලින් කැඩෙනවා, නැවත නැවත හැදෙනවා. අන්නේ කැඩීමට හැදීමට ඉඳ දීලා බැලුවොත්, ඒ කැඩීම හැදීම බාරගෙන බැලුවොත් අන්න දකින්න පුළුවන් කොච්චර ප්‍රතිවිරෝධයක් තියෙනවද. එහෙම නැත්නම් නිවනට ඇත්ත නිවීමකට තව කොච්චර දුරද කියන එක මේ තැනතර දැක ගන්න පුළුවන්. ඒක දැනෙන්නේ අන්න අර උපේක්ෂා වේදනාව තිවිලා කැඩෙන අවස්ථාවේ. කැඩිලා නැවත උපේක්ෂා වේදනාව මතුවලා එන අවස්ථාවේ තේරෙනවා කොච්චරනම් මම මේකට ප්‍රතිවිරෝධයක් තියෙනවද, කොච්චරනම් මම මේකට ආකර්ෂණයක් තියෙනවද. අන්න එතකොට ඒ ප්‍රතිවිරෝධය ආකර්ෂණය දකිනාසුලුව භාවනා කරන කෙනා තමයි අන්න අර උපේක්ෂා වේදනාවෙනුත් යම් කිසි විදියක මිදිලා යන්නේ. ඒක මතත් රඳන්නේ නැහැ මේ තැනත්. ඒක මත රැඳුනොත් තන්න භවයක් ගෙතෙනවා. ඒක තමයි මේ භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නේ. කියනවා හරි ඔයා දැන් මේවා රමණය කරා නැත්නම් මේ දේව මනුස්ස ලෝක අතරින් බ්‍රහ්ම ලෝක අතරින් කොහෙද රමණය කරන්නේ, කොහෙද ඔය හිත රැඳෙන්නේ, කොහේ හරි රැඳුණද නැවත චක්‍රය කරකිනවා. පොඩි ඩිලේ එකක් විතරයි තියෙන්නේ, ආයෙ නිකන් පොඩි නිකන් වේටින් ලිස්ට් එක පොඩ්ඩක් ඉන්නවා. ඉඳලා ඔන්න ආපහු කරකිනවා, ආපහු අර පරණ පුරුදු ගමනම යනවා. කොහේ රැඳුණත් ඒක හරි. එතකොට අපි භාවනාව කියලා අලගෙන තියෙන්නේ මොකද්ද? සමහර විට මේ උරුවෙල කාශ්‍යප කරව භාවනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර නිගණ්ඨනාත බුද්ධගේ ප්‍රතිපදාව වෙන්න පුළුවන්. අමුතු අමුතු ප්‍රශ්න තියෙන්නේ. අමුතු අමුතු ඒවා තමයි විමසන්නේ. අමුතු අමුතු ඒවට තමයි ශක්තිය වැය කරන්නේ. මස් මාළු කන ඒවා ගැන කියෝ කියෝ ඉන්නවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි ඊට වැඩිය වෙනස් විදියක නෙළුම් මල් පූජාවක් ගැන කියෝ කියෝ ඉන්නවා. එහෙම නැත්නම් අර විදිහේ අටපිරිකර පූජා කිරිල්ලක් ගැන කියෝ කියෝ ඉන්නවා. ඔය අටපිරිකරයක් ගලවලා අඳලා බලන්න ඕනි ඉස්සෙල්ලාම. ඕක රෙද්ද වෙහෙළුව ඇහෙන රෙද්දක්ද ඕක ඇතුලේ තියෙන්නේ? ඕක පොරව ගන්න පුළුවන් රෙද්දක්ද ඕක ඇතුලේ තියෙන්නේ? ඔය පාත්‍රේ දාණය වළඳන්න පුළුවන්ද කියලා අඳලා බලන්න ඕනි ඉස්සෙල්ලාම හොයාගන්න ඕකේ ආනිසංස. එතකොට ඒ වගේ දේවල් වලට අන්න හරි කැමති. ඒ වගේ දේවල් වලට රැඳෙනවා. එතකොට බුදුන් පහළ වෙන්න කලින් තියුණු ප්‍රතිපදාවල් තමයි ඔය. නිගණ්ඨනාත පුත්තගෙත් ගෝලියෝ සෑහෙන්න ඇත. උරුවෙල කාශ්‍යප ඒ ජටිලයාගේ ගෝලියෝත් සෑහෙන ඇත. උරුවෙල කාශ්‍යප හාමුදුරන්ගේ ගෝලියෝ නෙමෙයි. ඒ වෙනුවට ජටිලයාගේ ගෝලියෝ සෑහෙන ඇත. ඉතින් ඔය මේ ඉන්දියාවට ළඟින්ද ඇත කොයිද? ඒවා නිකන් හුල්ලඟටත් එනවනේ. අනේ හරි සෝක්. පුදුම ආකර්ෂණයක් තියෙන, පුදුම ප්‍රේමක් තියෙන කට්ටියට මොනවා හරි ඒ වගේ දෙයක්. අනේ කවුරු හරි ඇවිල්ලා ගියාත්මේ ස්වභාවයක් හරි මවලා කිව්වොත්, අන්න අපි දෙන්න ගියාත්මේ යාළුවෝ දෙන්නෙක් කියලා හරි කිව්වොත් අන්න මොකද වෙන්නේ? ඒක පිටිපස්සේ යන ඔක්කොම අර තින් ටික දමලා ගහලා. පැවිදි ඕනෙත් නැහැ, භාවනා කටයුතු ඕනෙත් නැහැ, මුකුත් ඕනේ නැහැ. අන්න අරක හොඳයි කියලා ඒක පිටිපස්සේ යනවා. ඒ විදිහේ දෙකක් තමයි දැක ගන්න ඕනේ කියලා යනවා. මමත් මොකෙක් වෙලා ඉඳියද දන්නේ නැහැ කියලා යනවා. ඉතින් කොහේ හරි පැවැත්මක් තියෙනවා, කොහේ හරි මේ හිත රඳනවා. අන්න කොහේ හරි මේ හිත රමණය කරනවා. අන්න රමණය කරාද ඒකෙන් භවයක් මතුවෙලා එනවා. ඒකෙන් භවයක් මතුවෙලා එනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ කියන මෙන්න මේ කොහෙද මේ හිත රැඳෙන්නේ කියලා දැක ගන්න පුළුවන්, අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. මේ නිර්වාණ පදේ කියලා මොන විදිහේ රැඳීමක්ද මේ හිතේ තියෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අන්න ඒක සඳහා වටිනාම දේ තමයි අන්න මෙතන පාවිච්චි වෙනවා, අනඤ්‍යතා භවි මනඤ්ඤනීය. අනේකකු විසින් නොව තමා විසින් දැකගත යුතු ධර්මයක් මෙතන තියෙනවා. ගුරුවරයෙක් විසින් නොව තමා විසින් දැකගත යුතු ධර්මයක් මෙතන තියෙනවා. පොතක් විසින් නොව තමා විසින් දැකගත යුතු ධර්මයක් මෙතන තියෙනවා. ඔතනින් එහාට ඔය කියන අත්දැකීම අන කෙනෙක්ට කමියුනිකේට් කරන්න හැදුවට කමියුනිකේට් වෙන්නේ නැහැ. ඒක ඉස්සල ඒක පණලා ගියා. මොකද කොහේ හරි රැඳුනොත් කමියුනිකේට් කරන්න පුළුවන්. මොකක් හරි අල්ල ගන්න ඕනේ. අල්ල ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අන චේතනා සංඥා සංස්කාර කියන ඔක්කොම මතුවලා එන්නේ. එතකොට ඒවා තමයි කමියුනිකේෂන්. එහෙම කමියුනිකේෂන් එකක් නැති වෙලා ගියාම කොහොමද මේක පැහැදිලි කරන්නේ? අන්න ඒක නිසාම කියනවා අනේකකු විසින්නෝ තමා විසින් දත යුතු ධර්මයක් මෙතන තියෙනවා. අන්න ඒක තමයි මේ ඕපනායක ගුණය. අන්න ඒක තමයි මේ එව බලව කියලා ප්‍රකාශ කරන්නේ. තමුම් ඇවිල්ලා මේක විට්නස් කරන්න ඕනි. වෙන කෙනෙක් විට්නස් කරාට හරියන්නේ නැහැ. විට්නස් කරපු එකෙක්ගේ කතන්දරයක් ඇහුවට හරියන්නේ නැහැ. අර කියන්නේ බුදුහාමුදුරුව පහළ වෙන කාලේ ඉන්දියාලු කෙනෙක් පැවිද්දෙක්. මෙයා ගිහිල්ලා බැලුවලු ආ පළවෙනි ගුරුන් වහන්සේ ෂා හරිතෝ සෝක් බණ ටිකක් කිව්වා කියලා මේ විදියට ගියාලු. දෙවෙනි ගුරුන් වහන්සේ කෙනෙක් ඉන්නවයි කියලා ආරංචි වුණාම එයා ගාවට ගියාලු. බලනකොට පළවෙනි එකනට වැඩිය වෙනස් විදියක එයා කියනවලු. සමාන කණුත් තියෙන වෙනස් කණුත් තියෙනවා. ඊට පස්සේ දෙ තුන්වෙනි ගුරුන් වහන්සේ කෙනෙක් ඉන්නයි කියලා ආරංචි වුණාම තුන්වෙනි එකනා ගාවට ගියාලු. එයාත් සමාන කමුත් තියෙන වෙනස් කමුත් තියෙනවා. දැන් යකෝ මේ 1ද 2ද 3ද හරි කියලා එන්න ප්‍රශ්නයක්. අන්තිමට බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා තියෙනවා. මම මේ විදියට තුන් දෙනෙක් ගාවට ගියා. මගේ ඔළුව පැටලෙච්ච එක විතරයි උනේ. සමාන කණුත් තියෙන වෙනස් කණුත් තියෙනවා. කවුරු හරිද කියලා කොහොමද දැනගන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඊතර භාග්‍යතුන් වහන්සේ කියනවා තමුන් තුලින් මේක දකින්න. තමුන් මේකේ විට්නස් කෙනෙක් වෙන්න. එතකොට අන්න තවදුරටත් බාහිරේ හොයන්න අවශ්‍ය නැහැ. තවදුරටත් බාහිරේ විමසන්න අවශ්‍ය නැහැ. අන්න පච්චත්තං අන්න තමා විසින්ම මේක දැනගත යුතු. අන්න මේ විදිහේ නුවණැත්තන්ට දැනගන්න පුළුවන් ධර්මයක් මෙතන තියෙනවා. අන්න ඒක විට්නස් කරන්න. අන්න ඒක දැක ගන්න. අන්න ඒක දැකගත්තට පස්සේ තේරෙනවා. අන්න ඒක දැකගත්තොත් අන්න තවදුරටත් මේ කොහෙද මේ හිත රැඳෙන්නේ කියන ප්‍රශ්නෙට ඒ විදිහේ විමසීමකට ඉඩක් නැහැ. අන්න ඒ විදිහේ අත්දැකීමක් සිද්ධ කරනවා. දැන් ගොඩ දෙනෙක් මේක ණය ක්‍රමයට නම් හදා ගන්නවා. ණය ක්‍රමයට හදා ගන්නවා. ණය ක්‍රමයට හිතනවා ඇත්ත තමයි. මේ ඉන්ද්‍රියන්ගේ ආසාවක් අපි තුල තියෙනවා. මේ ඉන්ද්‍රියන්ට අල්ලබදා ගැනීමක් අපි තුල තියෙනවා. මේ ඉන්ද්‍රිය පිනවීමෙන් දුරස් වුණොත් හොඳයි කියලා ඔය විදිහට හදා ගන්න පුළුවන් දල අදහසක්. ඒ අදහස එන්නේ කොහොමද? අන්න අර වෙන කෙනෙක් කී දෙයක් පොතක කියවපු දෙයක් මත පදනම් වෙලා මෙතනට යම්කිසි අවබෝධයක් හදා ගන්නවා. නමුත් ඒක නිවැරදිම අවබෝධයද කියලා ඇහුවොත් අන්න බරපතල ප්‍රශ්නයක් මතුවෙලා එනවා. නිවැරදිම අවබෝධය ලබා ගන්නේ කොහොමද? අන්න මෙයා තමුන් මේක විට්නස් කරනවා. තමුන් මේක අත්දකිනවා. අන්න තමුන් අත්දැක දවසට අර අඩුපාඩු ටික ඔක්කොම පිරිලා යනවා. තව දුරටත් ප්‍රශ්නයක් නැහැ. තව දුරටත් සැක සංකාවක් නැහැ. අන්න ඕක තමයි නියම ප්‍රතිපදාව. එතකොට කෙනෙක්ට අපි කියනවා මේ සතිමත් බව පිළිබඳ කියන දේවල් අහන්න. අහලා උත්සාහ කරන්න. අහලා යෙදෙන්. යෙදිලා මේ තමුම මේක විට්නස් කරන්න. තමුම මේක විට්නස් කරන්න. ආයේ විට්නස් කළ බැලුවොත් තේරෙනවා අර කියපු කතාව උපකාර වුණා තමයි. අර ණයට ගත්ත කොටස උපකාර වුණා තමයි. හැබැයි නියම අත්දැකීම ලබා ගත්තේ අන්න දැන් තමයි. නියම අත්දැකීම මේක තමයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒකත් අර තින්කින් වලින් එන අත්දැකීමක් නෙමෙයි. ගොඩ දෙනෙක් මේ විදිහට ගණලා බලනවා, ඇනලයිස් කරලා බලනවා. මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි. ඒකත් යන්නේ අර පොතේ ක්‍රමයටම තමයි. ඒකත් යන්නේ අර විදිහේ කෙනෙක්ගෙන් අහගත්ත ක්‍රමයටම තමයි. ඒ වෙනුවට අන්න කෙනෙක් අපි හිතමු මේ විදිහට මේ සිතුවිලි රහිත ඒ විදිහේ එළඹුමක් රහිත අත්දැකීමක් ලැබුවද, ඒ නිවැරදි අත්දැකීම ලැබුවද, එයාට තේරෙනවා මොකද්දෝ එක කින්දියා, මොකද්දෝ අත්දැකීම කින්දියා, මොකද්දෝ විනිවිදීමක් තියෙනවා. නමුත් ඒක අර හිතවිලි ගෙතනකොට තවදුරටත් සත්‍ය නෙමෙයි. හිතවිලි ගෙතනකොට තවදුරටත් ඒක අදාළ නැහැ. අන්න නැවතත් අර හුරු පුරුදු ක්‍රියාවලියට වැටුණා. නැවතත් අර ඇනලයිසින් වලට ගියා. ඕකනේ අපේ මේ මේ වටිනාකම විදිහට පෙන්ලා තියෙන්නේ. මේ නළලෙන් පියාඹගෙන යන කුරුල්ලෙක්. Faculty of Wandering. ඒක තමයි වටිනාකම. ඒකට තමයි බර දීලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඊට වැඩිය උසස් capacity එකක්. ඊට වැඩිය උසස් හැකියාවක් ඔය මනුස්ස මනසට තියෙනවා. මොකද්ද මේ Faculty of Awareness? මේ විදිහට මේ දැක දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ දැක දැනගන්න පුළුවන් ශක්තිය ටික ටික වර්ධනය කරන්න. වර්ධනය කරන කරන්න තමුන්ට තේරෙනවා නියමාකාර අත්දැකීම මොකද්ද? අර විදිහේ ණයටගත් අත්දැකීම මොකද්ද? ණයටගත් අත්දැකීම උදව් වුණා නම් තමයි. නමුත් නියමාකාර අත්දැකීම ඊට වැඩිය හත්පසීම වෙනස්. ඊට වැඩිය හරි ගැඹුරක් ඒ තුල තියෙනවා. අන්නේ ගැඹුර ගැන කරන කතාබහක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට එක්තරා විදියක නොතේරෙන ගතියකුත් තියෙනවා. ඒක සාධාරණයි. මෙන්න මේ විදිහේ කාම භවයක ඇලිලා නැත්තම් කොහෙද මේ හිත පිහිටලා තියෙන්නේ? මේ විදිහේ රූප භවයක ඇලිලා නැත්තම් කොහෙද මේ හිත පිහිටලා තියෙන්නේ? මේ විදිහේ අරූප භවයක ඇලිලා නැත්තම් කොහෙද මේ හිත පිහිටලා තියෙන්නේ කියලා අහනවා. ඒ ඇහුවාම අන්න උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ දක්ෂ විදිහට පිළිතුරු දෙනවා. මෙන්න මේ විදිහේ කාම භවයේ නොලැබුණු නොඇලුණු මේ විදිහට කිංචන නැති මේ විදිහේ කිපීම් නැති කිපීම් නැති මෙන්න මේ විදිහේ ශාන්ත වූ තමුන් විසින්ම දැනගත යුතු දැකගත යුතු අනුන් විසින් නොදැකිය හැක්කායි වූ තමුන්ට කළ දෙන්න බැරි වූ මේ විදිහේ දෙයක් තියෙනවා. අන්න ඒක දැකගත්තා. අන්න ඒක දැනගත්තා. ඒ දැකගත්ත දැනගත් අවස්ථාවේ මම මේ විදිහට මේ ගිනි පිදීම තවදුරටත් කරේ නැහැ කියලා මේ ස්වාමීන් වහන්සේ තමුන්ගේ සාක්කේ ඉදිරිපත් කළා. සඳහන් වෙනවා ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාර කරා කියලා. මේ දැන් මේ සභා ගෞරවයට කරන්නේ මේ පිරිසට පෙන්වන්න කරන්නේ. ඔබ වහන්සේ තමයි මගේ ගුරුන් වහන්සේ. ඔබ වහන්සේ තමයි මගේ ගුරුවරයා. මම ඔබ වහන්සේ සරණ ගිහිලා ඉන්නේ කියලා අන්න අර පිරිසගේ හිත පැහැදෙන්න මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට දක්ෂ විදිහට පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරාට පස්සේ මේ පිරිසගේ හිත පැහැදෙනවා. ආ මහා ශ්‍රමණයා යටතේ තමයි මේ උරුවෙල කාශ්‍යප බ්‍රහ්මචාරී දෙන්නේ. මහා ශ්‍රමණයා තමයි මේ පිරිසට ගුරුවරයා. මේ පිරිසේ නායකයා කියලා මේ පිරිසගේ හිත පැහැදුනා කියලා සඳහන් කරනවා. අන්න ඒ පසුබිම හැදුවා. අන්න ඒ වේදිකාව හැදුවා. හැදුවාට පස්සේ ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ ධර්ම දේශනාවට බැස ගන්නවා. කාටද මේ ආමන්ත්‍රණය කරන්නේ? අර විදිහේ බිම්බිසාර රජ ප්‍රමුඛ 120,000ක් පිරිසක්. බ්‍රාහ්මණ ගෘහපතියෝ. අන්න ඒ පිරිසට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා යම් කිසි විදියක අර බුදුරේට අදාළ වූ දේශනා ශෛලියෙන් දේශනයක් කරා කියන සඳහන තියෙනවා. ඒ දේශනී ඉවර වෙනකොට සඳහන් වෙනවා මෙතන යම් කිසි පිරිසක් ඉඳියද ඒ පිරිසම අර විදිහේ සමා වෙන්න මෙතන 12,000ක් නේ ඉඳී. ඒ කියන්නේ 120,000ක්. එතනින් සඳහන් වෙනවා 110,000ක් මේ විදිහේ යම් කිසි ආකාරයක මේ ධර්මයේ සාක්ෂාත් කරා කියලා. මේ විදිහේ මේ සෝවන් ඵලෙන් මේ බිම්බිසාර රජු ප්‍රමුඛ ඒ පිරිස මේ ධර්මය දැක්කා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා 11,000ක් ධර්මයේ සාක්ෂාත් කරා මේ 1,000ක් ඒ කියන්නේ 10,000ක පිරිසක් උපාසකත්වය ප්‍රකාශ කළා කියලා. ඔන්න විදිහේ සඳහනක් ඔය විදිහේ ප්‍රකාශකෙන් තමයි ඒ පරිච්ඡේදයේ අවසන් වෙන්නේ. ඒතර බොහෝම ඉවසිලි සහගතව බොහෝම ඉවසීමෙන් මේ පදනම හදලා අන්න මේ පිරිසට ආමන්ත්‍රණය කරනවා භාග්‍යවතුන් වහන්සේ. සුසුසු වේලාවේදී ආමන්ත්‍රණය කරනවා. මොකද මේ එකිනෙ දෙන්නේගේ විතරක් යහපත බලලා හරියන්නේ නැහැ. ඊට වැඩිය දක්ෂ ස්වභාවයක් ඊට වැඩිය හැකියාවක් බුදුරෙයට තියෙනවා. අනේ බුදුරෙයක් පහළ වුණ වෙලාවක ඒක තමයි තියෙන වටිනාකම. ඔය සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් කතා කරත් ඕකේ සමහර විට 10-15ක් කඩා ගන්න පුළුවන් වෙයි 120,000ෙන්. නමුත් අන්න මොකද වුනේ අර විදිහේ ලොකු පිරිසකට ආමන්ත්‍රණය කරා ඒ භාග්‍යතුන් වහන්සේ අන්න නියමාකාරයෙන් ඒක සිද්ධ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහටම අනේ පිරිසටම යම් කිසි සහනයක් විවේකයක් නිවැරදි නිවීමක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේටත් ඒ සභාව ආමන්ත්‍රණය කරන් අවස්ථාවක් දීලා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රකාශයෙන් පස්සේ මේ පිරිසගේ මේ සැක සංකා දුරස් කරලා අනේ විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට පේනවා මේ පිරිසකට ආමන්ත්‍රණය කරනකොට ඒ පිරිසේ විවිධ මතවාද තියෙන කට්ටිය ඉන්නවා. කෙනෙක් වඳිනවා, කෙනෙක් පැත්තක නිකන් ගිහිල්ලා වාඩි වෙනවා. කෙනෙක් අර විදිහට ඇඟිලි බඳිනවා, තව කෙනෙක් නම් ගොස් අසවනවා. ওই විදිහේ විවිධ ප්‍රමාණයේ කට්ටිය, විවිධ විභව තියෙන කට්ටිය ඉන්නවා. සැක සංකා විවිධයි. කෙක්කෙනාගේ. ඒතර ඒ විදිහේ පිරිසක් කොහොමද අපි මේ වගේ ප්‍රතිපදාවකට ගන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක් අද කාලේ. හොඳටම තේරෙනවා පිරිසකට ආමන්ත්‍රණය කරාම එක්කෙනෙක් එක දෙයක් ගනීදී තව කෙනෙක් සම්පූර්ණ වෙනස් දෙයක් අරගන්නවා. එක්කෙනෙක් එක විදිහේ සැක සංකාවක් මතුවෙද්දී තව කෙනෙක් වෙනස් විදිහක සැක සංකාවක් හදාගන්නවා. එක්කෙනෙක්ගේ හිත පැහැදෙද්දී තව කෙනෙක්ගේ හිත අන්න අර විදිහ අපහැදීමකට ලක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවිධ ස්වභාවයක්, නානා ස්වභාවයක් අපි ළඟ තියෙනවා. නානා සංඥා කියලා කියන්නේ ඔකනේ විවිධ සංඥාවල් වලින් යුක්ත මිනිස්සු තමයි මේ ඉන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වුණ වෙලාවක ඒ පිරිසටම කොයි විදිහට ආමන්ත්‍රණය කරන්න ඕනේද කියන ශක්තිය භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ ශක්තිය අන්න ගොනු වෙනවා. ඒ ගොනු වුණාට පස්සේ අන්න මේ සැක සංකා දුරස් කරලා, සැක කුකුස් ඉවත් කරලා අන්න ආමන්ත්‍රණය කරන්න පුළුවන්. සැක කුකුස් ඉවත් කරලා ආමන්ත්‍රණය කරාද ඒ විදිහේ ඒ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි, ගුරුවරයා කෙරෙහි ප්‍රේමයක් ඇතුව ආමන්ත්‍රණය කරාද අනේ අවස්ථාවේදී ඒ කෙනාට ධර්මය ළඟා කරගන්න තියෙන ඉඩ වැඩි. මොකද අර හිත පැහැදවගෙන ඉන්නේ වෙන මොකක් හරි මතවාදයකින් වෙන්න පුළුවන්. නමුත් හිත පැහැදිලා එතකොට ඒ කියන දේ අන්න මේ තැනත්තා කිසි විදිහක අන්කන්ඩිෂනලි පිළිගන්නවා. අර විදිහේ කොන්දේසි විරහිතව පිළිගන්නවා. මොකක් නිසාද? අන්න අර ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ප්‍රේමයක්, භක්තියක් මේ තැනැත්ත තුළ තියෙනවා. ගුරුවරයා කෙරෙහි ප්‍රේමයක්, භක්තියක් මේ තැනැත්ත තුළ තියෙනවා. අන්නේ ප්‍රේමය, භක්තියම පාවිච්චි කරනවා භාග්‍යතුන් වහන්සේ මේ වගේ අවස්ථාවක. ගුරුවරයෙක් ඒ විදිහ අවස්ථාවක. ඉතින් ඒ විදිහේ අන්කන්ඩිෂනලි අපිට යටත් වෙන්න පුළුවන් හැකියාවක් තියනවාද කියන එක තම තමුන්ට තියෙන ප්‍රශ්නයක්. ඒක වෙන කෙනෙකුට ඩිමාන්ඩ් කරන්න බෑ කොහොමවත්ම. ඒක තමුන්ගේ තුලින් මතුවලා ඉන්න ඕනේ. තමුන්ගේ තුලින් ඒ විදිහේ පැහැදීමක්, තමුන්ගේ තුලින් ඒ විදිහේ සැකසංකා දුරස් වීමක් තියනවා නම් අන්න ඒක නිවැරදි ස්ථානයක පිහිටියොත් අනේ තැනැත්තට බොහෝ උපකාර වෙනවා මෙන්න මේ ධර්මය සාක්ෂාත් කරගන්න. වැරදි ස්ථානයක පිහිටියාද අන්න සමහර විට කල්ප ගණනකට ගොඩ යාමක් නැති වෙන්නත් පුළුවනි. ඉතින් අපි අපේ ලං කරගත්ත ශක්තියින් තමයි ඉතින් අපි හිතමු කල්පනා කරමු අපි අපිටත් මෙන්න මේ අනේකෙකු විසින් නොව තමන් විසින් දැකගත යුතු මෙන්න මේ විදිහේ නිවනක්, සැනසීමක්, නිවීමක් ලංකර ගැනීමට අද දවසේ මේ කතාබහත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින පවත්වන ලද මේ වටිනා ධර්ම දේශනාව, තා කාලෝචිත ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවනීය කෘතඥතාවි පින්දීමෙන් පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කරන්න. ඕකාස වන්දාමි බන්තේ.